ලෝකයේ දියුණුවත් සමගම විශේෂම නිෂ්පාදන ආර්ථිකයන් ඔස්සේ බොහෝ රටවල් ඉදිරියට යන අතරතුරදී ඔවුන්ට මුහුණ දෙනට සිදුවන ප්‍රධාන ගැටලුවක් තමයි මේ පරිසරයට සිදුවන හානිය වගේම ජෛව විවිධත්වයට සිදුවන හානිය. ඉතින් ශ්‍රී ලංකාව ගත්තත් විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රය ආශ්‍රිතව සහ කර්මාන්ත ආශ්‍රිතව පරිසර හානිය සහ ජෛව විවිධත්වයට සිදුවන හානිය සිදුවන බව අපි කවුරුත් අහලා තිබෙන කරුණක්. ඉතින් මේ සම්බන්ධයෙන් ඇත්තරම ජාතික වශයෙන් පර්යේෂණයක් සිදු කරන විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් මේ දිනවල ඔස්ට්‍රේලියාවට පැමිණ සිටිනවා කැන්බරා නුවර. ඔහුගේ පර්යේෂණය පිළිබඳව සම්මන්ත්‍රණයකට සහභාගී වෙනට ඔහු තමයි ශ්‍රී ලංකාවේ මේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය කේමින්ද හේරත්. ඉතින් ඔහුත් සම්බන්ධ වෙලා ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් අලුතෙන්ම ජෛව විවිධත්ව ප්‍රතිපත්තියක් උදෙසා පර්යේෂණ සිදු කරමින් සිටිනවා. ඉතින් මේ ආශ්‍රිතව තමයි අපි මේ කෙටි කතාබහකට ආචාර්ය කේමින්ද හේරත් එකතු කරගන්නේ. ආචාර්ය කේමින්ද, අපි ඔබ අයබෝන් කියලා පිළිගන්නවා SBS සිංහල වැඩසටහනට. සුබ උදෑසනක් ඔබට. ආචාර්ය කේමින්ද, අපිට මුලින්ම විස්තර කරන්න පුළුවන් දැන් ඔබ මේ පර්යේෂණ කටයුතු කරන ජෛව විවිධත්වයට මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඔස්සේ ඇතිවන බලපෑම් පිළිබඳව.
මේ දවස්වල අපි කෘෂිකර්මාන්තයේ කියන්නේ දිශානීතිය තීරණය කරනකොට කෘෂිකර්මාන්තයේදී පොලිසීස් කියලා අපි කියන්නේ ප්‍රතිපත්ති සැලසුම් සකස් කරද්දී ඒ දේවල් කොහොමද වෙන්න ඕනේ කියන එකට දායක වෙන විදිහේ අපි පරීක්ෂණ මාලාවක් කරගෙන යනවා. මම ඇත්තටම මේ කටයුතු දායක වෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ඉන්න පරීක්ෂණ පිරිසක් සහ ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්න පරීක්ෂණ මහත්මීන් පිරිසක් සමගයි අපි කටයුතු කරන්නේ. ඒකෙදී අපි කරන්නේ කොහොමද පරිසරයේ කියන්නේ ජෛව විවිධත්වය රැකගනිමින් කෘෂිකර්මාන්තය නව මුහුණුවරකට ගෙනියන්නේ කොහොමද? අපි කොහොමද එහි වටිනාකම තීරණය කරලා කියන්නේ ලංකාවේ සංවර්ධනය සඳහා ඒ කටයුතු පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි පරිශීලනය කරගෙන යන්නේ. ලෝකේ හරිත විප්ලවයෙන් පස්සේ අපි නව කෘෂිකාර්මික රටාවක් ගොඩනැගුණා. ජනගහනය දියුණු වැඩි වීමත් සමගම කටවල් ගන්න වැඩි වුණා. කෑම කන්න දෙන්න ඕන. ඒ නිසා මිනිසුන්ට අනිවාර්යයෙන්ම ඕන වුණා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න. ඒකෙන් අපිට වාසි ඇති වුණා පැහැදිලිවම. මොකද අපිට අපේ තියෙන ආහාර ප්‍රමාණය වැඩි වුණා. ඒකම අපිට ප්‍රශ්නයක් ආවා. ඒ කියන්නේ පරිසර පද්ධතියේ යම් බිඳවැදීමකට සහ පරිසර දූෂණයට ඒක එක පැත්තකින් දායක වුණා. සත්තු පැලෑටි පරිසරයේ හිතකාමී දේවල් වඳ වෙලා ගියා. ඒකම අපිට පරිසර විනාශය කියන එක සිද්ධ වුණා. ඒවා අතර ලෝකයේ තියෙන අපිට පරිසරයේ වෙනස් වීම ඇති වුණා. අපි ක්ලයිමේට් චේන්ජ් ගැන කතා කරනවා. දැන් මිනිස්සු නැවතත් කල්පනා කරගෙන යනවා අපි ගිය දිශාව වැරදිද කියලා. ඒ නිසා ඒගොල්ලෝ නැවතත් ආපහු ඒ දිශානීතිය වෙනස් කරන්න තීරණය කරලා තියෙනවා. ඉතින් ලෝකයේ මේ පිළිබඳව විවිධ පර්යේෂණ විවිධ උත්සාහයන් ගන්නවා. يعني පරිසර වෙනස් වීම ක්ලයිමේට් චේන්ජ් කියන සිද්ධිය අනිත් පැත්තට හරව ගන්න. එතනදී අපිටත් යම්කිසි කාර්යභාරයක් තියෙනවා. අපි මේ පිළිබඳව කටයුතු කරමින් ඉන්නවා. ඊට අමතරව තමයි ලෙඩ රෝග. අපි කියනවා non communicable diseases කියලා. ඒ කියන්නේ බෝන ඕන රෝග. ඒ ප්‍රමාණය ලංකාවේ වැඩි වෙලා තියෙනවා. එකක් තමයි හදවත් ආශ්‍රිත රෝග, රුධිර අධික රුධිර පීඩනය සහ chronic kidney disease කියලා කියනවා, CKD කියලා, බකකොඩු ආශ්‍රිත රෝග. ඒ වගේ දේවල් වැඩි වෙලා තියෙනවා. අපිට කෘෂිකර්මාන්තයෙන් නිෂ්පාදනය කරලා ලැබෙන ලාභයත් බලනකොට සමහර ලාවට සෞඛ්‍යයට සහ අනිකුත් කටයුතු වලට යන වියදම් වැඩි වෙන්න පුළුවන්. සෝ මේ වගේ දේවල් ඇත්තටම ලෝකයේදී අද ඒගොල්ලන්ගේ ආර්ථික කටයුතු කළමනාකරණය කරගන්නකොට කල්පනා කරලා සැලකිල්ලට අරගෙන ප්‍රතිපත්ති සහ ක්‍රමවේදයන් සකස් කරනවා. ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලන්ගේ කෘෂිකාර්මික කටයුතු ගැටළු වලින් අයින් කරගෙන ඉදිරියට ගෙනියන්නේ කියලා.
එතකොට අපි මේ සඳහා මොනවාගේ පියවරද දැන් ගන්න ඕන? මේ පරිශ්‍රණ ඇසුරින් ඔබ ඇත්තටම යෝජනා කරන්නේ කොමක්ද?
එහිදී අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ආරක්ෂා කරගනිමින් එහි වාසි සැලකිල්ලට ගනිමින් කොහොමද කෘෂිකර්මාන්තයට නව අනපනක් ගෙනල්ලා, ඒ කියන්නේ පොලිසීස් ගෙනල්ලා අපි ඒ කටයුතු නියැලෙන්නේ කියන එක. එතෙන්දී අපිට වැදගත් වෙනවා කොහොමද මොනවද ජෛව විවිධත්වය ආරක්ෂා කරගෙන තියෙන වාසි අවාසි සහ මිනිස්සු කොහොමද ඒවා ආරක්ෂා කරගෙන කෘෂිකර්මාන්තය නියැලෙන්නේ කියන එක පිළිබඳව තමයි අපි පරීක්ෂණ කරන්නේ. මොකද මිනිස්සු දැන් හුරු වෙලා ඉන්නේ අර ලෝක රටාවත් එක්ක නිෂ්පාදනය වැඩි කරන්න ලෑස්ති වෙච්ච නිෂ්පාදන කෘෂිකර්මයට. ඒ මිනිස්සු ඔළුව එකපාරට වෙනස් කරගන්න කැමති නේ. අපි ගිහිල්ලා කිව්වොත් එහෙම ඕගොල්ලන්ගේ පරිසර පද්ධතියේ මෙහෙම ආරක්ෂා කරගෙන ආපහු යන්න කියලා මිනිස්සු එහෙම කැමති වෙන්නේ නැහැ. මොකද මිනිස්සු මේකට හුරු වෙලා තියෙනවා. එතකොට අපි අලුත් ප්‍රතිපත්ති හා සැලසුම් ගේනවා නම් අපි ඒක බලන්න ඕනේ මිනිස්සු කොහොමද ඒකට මූණ දෙන්නේ, ඒගොල්ලෝ ඒකට කැමතිද, අපිට කරන්න පුළුවන්ද බැරිද කියලා. එහෙම අපි පරිශ්‍රණ තුලින් හොයාගෙන හරියටම ක්‍රමවේදය අහුරගන්න නැතුව අපිට හිතුවමනා අපිට ප්‍රතිපත්ති සැලසුම් ගේන්න ගියොත් සිද්ධ වෙන්නේ ඒවා එතනම කඩාවැටෙනවා. ඒක තමයි ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්න ඕන තරම් උදාහරණ සිදුවීම් සහ සිදුවීම් පිළිබඳව. ඒ නිසා මම හැම වෙලේම කියන්නේ අපි යම්කිසි ප්‍රතිපත්තියක් සහ මොනවා හරි ක්‍රමවේදයක් මිනිසුන් අනුන දෙන්න යනවනම් ඒක මිනිස්සුන්ට ගැළපෙනවද නැද්ද කියලා පරීක්ෂණ තුළින් තහවුරු කරගන්න.
ඔබ සඳහන් කළ ආකාරයට ඇත්තටම මේ ජනතාව මේ කතරම් දුරට උකහා ගන්නවද කියන එක අපිට හඳුනා ගන්න නැතුව රටක් හැටියට මේ වගේ ප්‍රතිපත්තීන් බලපෑවීමට නොහැකි ඉතින් ඇත්තටම ඉදිරි පියවර කුමක් වෙයිද මේ හා සම්බන්ධව?
මෙහිදී ඇත්තටම මූලිකව අපි කටයුතු කරන්නේ ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඉතාමත් කෙනෙක් ඉස්සර අතීතේ නම් අපේ ගොවි මහත්තුරු වැව් ආශ්‍රිතව තියෙන කුඹුරු පිළිබඳ පරිසර පත්‍යයක් එක්ක වැඩ කරනවා. අපි ඒකට කියනවා කැස්කේඩ් සිස්ටම් එකක් කියලා. කොට අපි කන්දුවට රට ගියොත් එහෙම මිනිස්සු ලෝක ප්‍රසිද්ධ කැන්ඩියන් ෆොරස් ගාර්ඩන් කියලා කියන්නේ. අපි ඒකට උඩ රට ගෙවත්ත කියලා කියන්නේ. ඒ ආශ්‍රිතව නිෂ්පාදනය කරනවා. අපි තෙත් කලාපයේ පැත්තට ගියොත් එහෙම කුඹුරු වලට අමතරව ඒ ආශ්‍රිතව ඒගොල්ලෝ එළවලු වගාවට පාවිච්චි කරන ඕවිට කියලා එකක්. දැන් මේ තියෙන පද්ධතියෙන් ඇත්තටම අපේ පැරණි කෘෂිකාර්මික ලක්ෂණත් එක්ක ගෙනෙච්ච මේ පද්ධතියෙන් දැන් බිඳ වැටලා තියෙන්නේ. අපි එකපාරට කිව්වොත් එහෙනම් මිනිස්සුන්ට කරගන්න බැරුව යනවා. මොකද ඒගොල්ලෝ දැන් වෙනත් මගකට ගිහිල්ලා තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ මිනිස්සු මේ දේවල් ආරක්ෂා කරගෙන මිනිස්සු ඉස්සරහට මේ පත්තින් දිනු කරගෙන දිශානිති වෙනස් කරලා මිනිස්සුන්ට යොමු කරන්න ඕන නම් අපි මිනිස්සුන්ට ඕනේ මොකද්ද? කොච්චර මිනිස්සුන්ගේ වටිනාකමක් දක්වනවද? ඒකේ වාසි මොනවද? ඒකේ අවාසි මොනවද කියලා මිනිස්සුන්ට කියන්න ඕනේ. එතකොට අපි මේ පරීක්ෂණයේදී බලන්නේ දැනට මේ පද්ධතිය වල ජෛව විවිධත්වය ආරක්ෂා වෙන්නේ කොහොමද? ඒ බලලා මිනිස්සු කොච්චරක් ඒකට වටිනාකමක් තියනවද කියන එක අපි තක්සේරු කරගන්නවා. තක්සේරු කරගෙන එහෙදි අපි බලනවා දැන් ඒ මිනිස්සු මේක මේ නිෂ්පාදනයට ආපහු යන්න නම් ඒ කියන්නේ තමන්ගේ උඩ රට ගෙවත්තේ කෘෂිකර්ම කටයුතු නිලලා ජෛව විවිධත්වය ආරක්ෂා කරගෙන අපිට රටට දායක වෙන්න අවසන් නැවතත් ඒ පද්ධතියන් සක්‍රිය කරන්න අවශ්‍ය නම් මිනිසුන්ට මොනවද ඕනේ? මිනිසුන්ට කොච්චර විදිහක අපි ආධාර උපකාර දෙන්න ඕනද කියලා අපි මෙහිදී කටයුතු සොයා බලනවා. ඒකෙදි අපි ඇත්තටම දත්ත අපි එක්රැස් කරගෙන ඇවිල්ලා තිනවා. මේ දවස්වල අපි දත්ත විශ්ලේෂණය කරගෙන යනවා. ගිහිල්ලා අපි අඳුර ගන්න බලාපොරොත්තු වෙනවා ස්ථානීයව ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමෙන් කෘෂිකර්මාන්තය නියැලෙනකොට මිනිස්සු කොයි වගේ ආකල්ප ඇති දරන්නේ, ඒ වගේ මිනිස්සුන්ට මොන වගේ වාසි මිනිස්සුන්ට අත් වෙනවද ඒකෙන්, ඒ වාසි පිළිබඳව මිනිස්සු කොච්චර ප්‍රමාණයක් දැනුවත් වෙනවද, ඒ වගේම දැනට මිනිස්සු දැනුත් යම් පිරිසක් ඒ අවස්ථාවල නිරත වෙනවා, සම්පූර්ණ මේ පද්ධතිය නැති වෙලා නැහැ. දැනට මේ මිනිස්සුන්ගේ නිෂ්පාදිතතාවය සහ ඒගොල්ලන් කරන ක්‍රමවේද මොනවද, ඒගොල්ලන්ට දැනට තියෙන ආණ්ඩුවේ හරි රජයේ හරි රජයේ නොවන හරි ආයතනයෙන් ලැබෙන උදව් මොනවද කියන එක තේරුම් අරගෙන ඒ නිෂ්පාදිතතාවය කියන්නේ මේ පද්ධතියන් ආරක්ෂා කරගෙන කෘෂිකර්ම නියැලිලා අපේ අරමුණු සාක්ෂාත් කරගන්න ඒ කටයුතු සිද්ධ වෙන්න කොයි වගේ ක්‍රමවේදයක්ද අපි ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා අපි අත්‍යවම ක්‍රමවේදයක් යෝජනා කරලා තිනවා. අපි ක්‍රමවේදය ශේෂ්ඨවල අපි ක්‍රියාත්මක කරලා එහි සාර්ථකභාවය අපි අත්දා බලලා තිනවා. කොහොමද ඒක වෙන්න ඕනේ කියන පිළිබඳව දැන් අපි තවදුරටත් දත්ල විශ්ලේෂණය කරපින් ඒක වැඩි දියුණු කරගෙන යනවා. ඒ වගේම නිෂ්පාදිතතාවය හරහා නැෂනල් ඇකවුන්ටින් වලට පාවිච්චි කරන්න කොහොමද කියලා අපි දැනන වෙනකොට ඇත්තටම ගණනය කරලා තිනවා. එතකොට අවසාන ගණනය කිරීම වල තමයි අපි මේ දවස්වල නියැලෙන්නේ. අපි මේ දේවල් ගොනු කරලා දැන් වාර්තාකරණය දෙනවා. අවසානයේ බලාපොරොත්තු වෙනවා අදාළ ඒ කියන්නේ රජයේ අදාළ අමාත්‍යංශ සහ ආයතන හරහා එහි අනුග්‍රහය ඇතුව අතර මේ දේවල් කරන්න ඒ අනුග්‍රහය ඇතුව නිවැරදි තැනට මේ තොරතුරු අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා මම හිතනවා ඉස්සරහට අනාගතේ ලංකාවේ නව කෘෂිකාර්මික වෙනසක් සිද්ධ වෙයි කියලා.
ආචාර්ය කේමින්ද හේරත් එහෙමනම් අපි ඔබට බැහැවින්න ස්තුතිවන්ත වෙනවා SBS සිංහල වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳව.
ස්තුතියි.